ආදී බෝධිගිරි විහාරස්ථ එක්සත් තරුණ බෞද්ධ සංගමයේ ආරාධනාව පිළිගෙන අප විහාරස්ථානයට වැඩම කළ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය ගංගොඩවිල සාහිමිපාණන් වහන්සේ අප තරුණ බෞද්ධ සංගමයේ වෙනුවෙන් මා ඉමහත් ගෞරවයෙන් පිළිගන්න අතර උන්වහන්සේට ධර්මදේශනාව පවත්වන හැටියට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
පන්සිල් සමාදන් වීමට නමස්කාරේ. දොහොත් මුදුන් දිල වැඳගන්න ඉස්සෙල්ල නමස්කාරේ කියන්න. නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ධම්මං චරේසු චරිතං නනං දුච්චරිතං චරේ, ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච. ගෞරවනීය විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි. පින්වත්නි, ලෝකේහි හැම සත්වයෙක්ම සැප ලබන්න කැමති. කාම ලෝකයේහි ඉන්න ඒ සත්වයන්, දෙවියන්, මිනිසුන් ඒගොල්ලෝ කම් සැප ලබන්න කැමති. එතනින් එහා බ්‍රහ්ම ලෝකවල ඉන්න සත්වයන් ආධ්‍යාත්මික සුවය ලබන්න කැමති ඇත්තු. කොහොම වුණත් ඒ හැම එකක්ම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා දක්වලා තියෙන බව මේ පිනතුන් දන්නා. ඒ සැප ලබන්න කැමති හින්දයි තණ්හාව කියන එක ඉදිලා තියෙන්නේ. දැන් අපිට ඉතින් බ්‍රහ්ම ලෝක සම්පත්තිය ගැන කතා කරන්න ඕනෙත් නෑ, අපිට දිව්‍ය ලෝකයේ සම්පත්තිය ගැන කතා කරන්න ඕනෙත් නෑ, දැන් අපිට සැප ගැන කතා කරනවා නම් දැන් කතා කරන්න තියෙන්නේ මනුස්ස ලෝකේ සැප ගැනයි. දැන් මේ ඇත්ත ඔක්කොම මිනිස්සුයෝ. මිනිස්යන් වශයෙන් ඉන්න මේ පින්නතුන් මිනිස් සැප ලබන්නට කැමති අය. හැබැයි ඔය ඇත්ත දිව්‍ය සැප මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි. මං ඉස්සෙල්ලා දිව්‍ය සැප පිළිබඳව පුංචි උපමාවක් පෙන්වන්නම්. දිව්‍ය සැප පිළිබඳව කෙනෙකුට කියනවා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී චක්‍රවර්ති රජ කෙනෙක් සප්තරත්න හිමි චක්‍රවර්ති රජ කෙනෙක් විඳින කම්සුවේ ගැන උපමාවක් කරනවා. ඒ කම්සුවේට උපමාව කරන්නට ගිය බුදුරජාණන් වහන්සේ ඒ කම්සුවේ විග්‍රහ කරද්දී භික්ෂුන් වහන්සේ නමක් අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා. ප්‍රශ්නය මේකයි, ස්වාමීනි, චක්‍රවර්ති රජ්ජුරුව විඳින කම්සුවේයි මේ සාමාන්‍ය රජෙක් විඳින කම්සුවේයි අතර වෙනසක් තියෙනවා නම් ඒ වෙනස උපමාවකින් පෙන්වන්න පුළුවන්ද? බුදුහාඳුර කියනවා මහණ පුළුවන්. බුදුහාඳුර එතන තියෙච්ච ගල් කැටයක් අතර ගත්තා. අතර මිටෙන් වැහැව්වා. මෙහෙම මිටමලෝ ගත්තා. මිටමලෝ ගැන අහනවා මහණ, මගේ මේ මිට තුල තියෙන ගල් කැටේ ලුකුයිද නැත්නම් අර පේන හිමවත් පව්ව ලුකුයිද? තුන් දන්නවනේ උත්තරේ මොකද්ද කියලා. කිනෝ එහෙනම් දැනගන්නට චක්‍රවර්ති රජ කෙනෙක් විඳින කාම සම්පත්තිය අර හිමවත් පව්ව හා සමකරයි නම් සාමාන්‍ය රජෙකුගේ කාම සම්පත්තිය මෙන්න මේ අතේ මිටෙන් වහපු කම්සුව වගේ කියලා. නෑ ඔය ඇත්ත විඳින සුවේ මොන වගේද කියලා දිස්තන් සංසන්දනය කරනකොට වැලි කැටියක් ගන්නටවත් ගන්න බුලන්නේ නේද? බෑ. එහෙමනම් ඉතින් චක්‍රවර්ති රජුරුවන්ගේ සැපයි ඒ කිව්වේ. එහෙනම් දෙයියන්ගේ සැප කොහොම වෙයිද? දැන් අපිට පේනවා ඔය ඇත්ත දෙයියන්ට සැප දෙන්න හදනවා නේද? මොනවද ඊළඟ? පින්දිලා නෑ. ඔය ඇත්තන් පින් දෙන්නට ඔය ඇත්ත ගාව පිනක් තියෙන්නට ඕනේ. නැති පිනක් කොහොමද ඔය ඇත්ත දෙන්නේ දෙයියන්ට? ඔය තිදනද ඔය ඇත්තගාව පින් තියෙනවා කියලා දෙයියන්ට පිනුත් වැඩක් නෑ. දෙයියන්ට ඕනේ කුසල්. දෙවියන්ට අවශ්‍ය කුසල්. මොකද බෞද්ධ සංකල්පය තුල දේවතාවන් නිවන් අරමුණු කරලා ඉන්නේ නැත්තොයි අපි පින් අනුමෝදන් කරන්නේ ඒ අයට. මොකද කුසල් කියලා කිව්වේ ඔය ඇත්ත බෞද්ධයෝ නම් ඔය ඇත්ත කරන හැම පිනක්ම කුසල් වෙනවා. බෞද්ධය කියන ප්‍රතිපදාව තුල ඉන්න කෙනා කරන හැම පිනක්ම කුසල්. මොකද ක්‍රිස්තියානියත්ට පින් කරන්න බැරිද? පුළුවන්. මුස්ලිම් ඇත්තන්ට පින් කරන්න බැරිද? පුළුවන්. පින්නේ කතා කරන්න පොඩ්ඩක් ආ මූණ දිහා බලාගෙන ඉන්නපා. දැන් මේ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නේ මං අහන්නේ. මොකද මට තේරෙන්නට මං කියන දේ ඔය ඇත්තන්ට තේරෙනවද කියලා. නැත්නම් මං කියාගෙන ගිහලා වැඩන්නේ අර එක්කෙනෙක් විතරක් ඉන්නද? හැම එකටම උත්තර දෙනවා නෑ. ඔක්කොගෙම අහන්නේ මේ. දැන් මුස්ලිම් ඇත්තන්ටත් පින් කරන්න පුළුවන්, ක්‍රිස්තියානි ඇත්තන්ටත් පින් කරන්න පුළුවන්, අපිටත් පින් කරන්න පුළුවන්. එහෙනම් මොකද වෙනස? පිනේ කුසලයේ විශාල වෙනසක් තියෙනවා. කුසල් කරන කෙනා කවදාවත් දුගතියට යන්නේ නැහැ. පින් කරන කෙනා දුගතියට යන්න පුළුවන්. දැන් හිතයි උපාසකම්මල මොකද්ද මේ හාමුදුරු කියන මේ බණ කියලා හිත. පින් කරලා දුගතියට යන්න පුළුවන් කියනවා. කුසල් කළා සුගතියට යන්න පුළුවන් කියනවා. හරි දානේ පින්කමද්ද? දානේ පින්කමද්ද? එක්තරා පින්කමක්. දානේ පින්කමක්. සීලේ එක්තරා පින්කමක්. භාවනාව තවත් පින්කමක්. හොඳයි, දැන් දානි දිනේත් අපාය යන්නේ නැද්ද? යනවා. මොකක් වුණොත්ද? සීලය නැති වුණොත්. සීලය නැති වුණොත් දානයේ පින්කමක් පුණ්‍යක්‍රියාවක් ඒ පුණ්‍යක්‍රියාව කළාට අපාය යන්න පුළුවන්. නිරේ උපදින්න පුළුවන්. සුගතියට යන්නත් නම් අවශ්‍ය වෙන්නේ සීලය. හැබැයි ඒ සීලය තිබුණත් දානේ නැත්තම් දුප්පත් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම හිතමු. දැන් කෙනෙක් ඉන්නවා. හොඳට සල්ලි තියෙන අය ඉන්නවා. මේ සල්ලි තියෙන හුඟක් දෙනා හැමෝම නෙමෙයි. හුඟක් දෙනා කරන්නේ නම් මහා බලුකම්. නේද? සමහර දෙනා ඉන්නවා හොඳ මිනිස්සු හොඳ දෙවියෝ වගේ ඉන්න ඇත්තු ඉන්න. මේ ආත්මම දෙවියෝ වගේ ඇත්තුත් ඉන්න සල්ලි තියෙන. ඒකට ගොඩක් දෙනා ඉන්නේ අසාධාරණේ අනුන්ව හුරා කාලා අනුන්ට ගිනි දීලා හම්බ කරන ඇත්තු. මනුස්ස කන්ද බලු කන්ද. අනුන් ගැන හිතන්නේ නැතුව වැඩ කරන්නේ තිරිසන්නු. විශේෂයෙන්ම අපේ ආශ්‍රයේ ඉන්නේ හරක් නැත්තම් බල්ලෝ. අපේ ආශ්‍රයේ ඉන්නේ. දැන් මේ සතෙක් දැන් අපි හිතමු හොඳට දන් දෙනවා. දැන් මොන සතෙක්ද මේ? නිකන් තිරිසන්නු වගේ ඉන්න මිනිස් සත්තු. සල්ලි දෙනවා. හැබැයි ඉතින් දෙන එක හොඳයි කියලා හිතාගෙන දානි දෙනවා. හැබැයි ඉතින් අර බලුකම් ගොංකම් තියනවා කියන්නේ සීලය තියනවා කියන එක නෙමෙයි. ඉතින් මේ දානේ පුරුදු කරලා තියනවා. හැබැයි මැරෙනකොට නැවත උත්පත්තිය සකස් කරන්නේ මොකද්ද? හිත පුරුදු කරගත්ත හිත. පුරුදු කරගත්ත හිත. එතකොට ඒ පුරුදු කරගත්ත හිත බලුකමට නම් පුරුදු කරලා තියෙන්නේ. ගොංකමට නම් පුරුදු කරලා තියෙන්නේ. උපදින්නේ මොකෙක් වගේද? එක්කෝ බල්ලෙක් වගේ, එහෙම නැත්නම් කොණෙක් වගේ. හැබැයි දානෙත් දීලා තියෙනවා. දන් දීලා තියෙනවා. ප්‍රතිසන්දි ජනක කර්මය බල්ලෙක් වගේ ගොණෙක් වගේ පුහුණුව හිඳ ලැබුණට ඉඳලා හිටලා දානක් දීලා තියෙනවා. එතකොට කොහෙද උපදින්නේ? නිකන් එසේ මෙසේ අපාය නෙවෙයි, හොඳ අපායක උපදිනවා. ඒ කියන්නේ හොඳ පෝසත් ගෙදරක බල්ලෙක් වෙලා උපදිනවා. හොඳට සැපවරබන්න පුළුවන්, නෝනට තුරුල් වෙලා ඉන්නත් පුළුවන්, මහත්ය හොඳට ගෙනලා කන්නත් දෙනවා. බොහොම සැප විඳින බල්ලෙක් වෙලා උපදින්නද පුළුවන්. ඒ වගේම හරකෙක් වෙලා උපදුනත් ඌ එසේ මෙසේ හරකෙක් නෙමෙයි, හොඳට මහා වෘෂභ රාජයෙක් වෙලා උපදින්නදත් පුළුවන්. හැබැයි පින් කළාට සීලය නැති හින්දා ඒ තත්ත්වය ඇති වුණා. පුණ්‍ය කර්මයක් කළා. නමුත් මේ කුසල ප්‍රතිපදාවට එනකොට කුසල ප්‍රතිපදාවේදී සීලය මුල් කළමයි එන්නේ. අලෝභ අදෝස අමෝහ චේතනා මුල් කළා එන්නේ හැම දෙයක්ම. අලෝභ අදෝස අමෝහ චේතනා මුල් කළා එනකොට කවදාවත් එහෙන්ත දුගතියට යන්නේ නැහැ, නරක තැනක යන්නේ නැහැ. ඒ දාන සීල භාවනා බලපවත්වනවා. මොකද සමහර කලාට ආරේෂ්ඨායික මාර්ගය යනවා, දානය දිනු කරන්නේ නැහැ. හැබැයි සිල්වත්. ඒ නිසා සම්‍යක් දෘෂ්ටිකයකුත් වෙනවා. හැබැයි මිනිස්කමකුත් ලබනවා. ඒ වුණාට දුප්පත්. බොහොම දුගී තත්වයක උත්පත්තියක් ළමයි. මෙහෙම කතාවක් තියෙනවා. කොසල් රජුගේ මාලිගාවේ එකම දවසේ කුමාරවරු දෙන්නෙක් ඉපදුනා කියලා. එක කුමාරේ 16කට. එනිසා කුමාරයා කියන්න බෑ. එයා ඉතින් පිරිමි ළමයෙක්. කුමාරයා කියන රජපෞද ඇත්තන්දනේ. එක්කෙනෙක් සුමනා කියන දියණියට. දැන් මේ ළමයි දෙන්න එක දවසෙම ඉපදිච්ච හින්දා රජුරෝ කිව්වා අර රාජකුමාරයාත් එක්කලම යාවත් තියන්න කියලා. තියලා එකට සලකන්න කියලා. දැන් පොඩ්ඩක් වැඩෙන මේ ළමයි දෙන්නට කතා කරන්න පුළුවන් වෙනවා. කතා කරන්න පුළුවන් වෙන කාලේ නේද මේ දෙන්න හිමීට කතා කරනවා කාමරේ නිදිගෙන ඉන්න වෙලාවේ කාටවත් ඇහෙන්නේ නැති වෙන කල්පනා කතා කරනවා කතා කරන අතරේ අර දැන් වැඩකාරයා ගෙලා මෙයා බිම ඉන්නේ රාජකුමාරයා උඩ ඉන්නේ දැන් ඉතින් අර උඩ ඉන්න රාජකුමාරයාට හිතනවා මේ බිමත් එක්කෙනෙක් ඉන්නවා කවුද මෙයා ඇයියා ඉන්නේ කියලා හිතනකොටම රාජකුමාරයාට ජාති ස්මරණ ඥානය පහළ වෙනවා පාලේල රාජකුමාරයාට මතක් වෙනවා මෙයක් මගෙත් එක්කලා එකට හිටපු කෙනෙක් මේ දැන් මේ ඉන්නේ කියලා හිත. තව ටිකක් විමසනවා යාගේ ජාති ස්මරණ ඥානෙ. දැන් දෙන්නටම ජාති ස්මරණ ඥානෙ පහළ වෙන වෙලාවක් උත්තාවා. දැන් දෙන්නටම ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා දෙන්නම ඒ ජාති ස්මරණ ඥානෙ ඇතුළ කතා කරනවා. කතා කරනකොට අර උඩ ඉන්න කුමාරයා කියනවා මම කිව්වනේ ඔක දන් දෙන්න කියලා මට පණ්ඩිතකම් කියකිය හිටියා දුන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? බලන්න මම ඉන්න හැටි, බලන්න ඔයා ඉන්න හැටි කොහෙද ඉන්නේ කියලා. දන්තකේ නැකිනෝ අනේ ඉතින් ඕකත් අනිත්‍යනේ. ඕක ලැබුණයි කියලා මොකටද? මම උඩ හිටියත් එකයි මට බිම හිටියත් එකයි මට ඕකම අනිත්‍යයි දාලා යන්න වෙන දේවල්. මොකද මේ දෙන්න ඉස්සරහාම දුරු දෙන්නේ. අනිත් එක අර උඩ හිටපු හාඳුර හැමදාම පින්ඳ පාතේ ගිහිල්ලා වැඩිපුර පින්ඳ පාතේ කරලා අනිත් ඇත්තන්ට බෙදනවා. අනිත් හාඳුරු හරි තමන්ගේ ගානට විතරයි පින්ඳ පාතේ කරන්නේ. වැඩි පින්ඳ පාතේ කරන්නේ නැහැ. එයා දීම ගැන සලකන්නේ නැහැ. හැබැයි මන භවනාවට වැඩිපුර නැඹුරු වුණා. එයා අනිත්‍ය ගැන හිතුවේ. දැන් ඒක නිසා හැබැයි ඒ ආත්මෙ දෙන්න එකිනෙවත් මාර්ගඵල ලබන්න හම්බුන්නේ නමුත් මිනිසත් බවක් ලැබුවා දීපු නැති එක්කෙනා 16කගේ කුසේ දීපු එක්කෙනා රාජදේවියගේ කුසේ අන්න වෙනස සිද්ධ වෙච්ච ආකාරය කොහොමුණත් කුසල් කියන එක අවශ්‍යයි අපිට බෞද්ධයා කරන්නේ කුසල් දැන් ඔයයන් තේරෙන්නේ නැතිනේ කුසලය කුසලයයි පිනයි දෙකේ වෙනස කුසලයේදී කිසි විදක දුගතියට යන්නේ නැ තිරිසන් ප්‍රේත ඒ ආත්මවල යන්නේ නැහැ. කුසලයේදී හැමතිස්සෙම සුගති සම්පත්ම ලබනවා. හැබැයි දානාදී පින්කම් වල අඩුපැඩි කම අනුව ඒ ඇත්තන්ට සැප සම්පත් විදීම සිද්ධ වෙනවා. දැන් ඔය ඇත්තන්ගේ සැප සම්පත් කොහොමද? කොහොමද මෙතන සැප විඳිනවා කියන අතුස්සන බලන්න. අපි සැප විඳිනවා කියන ටිකක් හරි සැප විඳිනවා කියන එක බලන්න. එහෙම ටිකක්වත් සැප විඳින අය නෑ. ඒ කියන්නේ ඔක්කොම දුක විඳිනවා කියන එක. ඒ කියන්නේ කොච්චර තිබුණත් මදි කියන එකයි. දුක තමයි කොච්චර තිබුණත් මදි. මදි බව තමයි දුක. හැබැයි ඉතින් දන්නවා ඔය ඇත්තන්ට කොච්චර තිබුණත් කිව්වත් එහෙම නැහැ ඔය ඇත්තන්ට. සමහර කඩ එදා වේලවත් හරියට කරගන්න බැරි ඇතු ඇති. ඒයි හේතුව. ඒ හේතුව පිනේ පවේ හැටි තමයි කොමුණත් ඥානවන්ත පිළිතුරු දෙනවා. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය. සත්වයාව සැප ලැබීම වශයෙන් දුක ලැබීම වශයෙන් බෙදන්නේ කර්මය කිව්වා. මම එහෙනම් කට්ටියක් අන්න අර පැත්තේ කතා කරනවා. කතා කරන්න ඕන නම් බණහන් ඉදියට කමන්නේ යන්න. මොකද ඔයත් එක තැනක ඉඳලා කතා කරනකොට අනිත් බණහන් නැත්තන්ටත් ඒක කරන්නේ පාඩුවක්. මම දන්නවා කොහොමටත් අපේ කොල්ලෝ කෙල්ල ගොන් අලි ගොන් ඇති නියෝ ජාතිය ඇත්තොත් ඉන්නවා කියලා. මම දන්නවා එහෙම ඇත්තොත් ඉන්නවා. ඔබේ කරුණා කළා අවශ්‍ය නැත්තම් බණ වෙඩි වැඩක් කරගතර කමන්නේ. මම පෙන්නන්නම් ඔබ තරහ වෙන්න එපා. දැන් මම ඉස්සෙල්ල මම පස්සේ කියන තැනදී මම ඉස්සෙල්ල කිව්වා මම ඔයත් ගොන් අලි ගොන් ඇති නියෝ වෙන්නේ කොහොමද කියලා මම පස්සේ පෙන්නන්නම්. දැනට පොඩ්ඩක් ඉවසගෙන අහගෙන ඉන්න. දැන් අපි සැප විඳින්න බලාපොරොත්තු වෙනවා. සැප ලැබෙන්නේ හේතුව බුදුහාඳුරු දේශනා කළා. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය. සැප ලැබීම තමන්ගේ සැප ලැබීමත් දුක ලැබීමත් දෙකම තමන්ගේ කර්මය අනුවයි. කොහේ කරපු කර්මය අනුවද? මොන කර්මය අනුවද? කොහේද මේ කර්මය කරේ සැප දුක් ලබන්න හේතු වෙන? ඔයත් බොහෝ දෙනෙක්යි ගියාත්ම කරපු කර්මය අනුව කියලා. හැබැයි ගියාත්ම කරන කර්මත් බලපානවා, මේ ආත්ම කරන කර්ම බලපාන්නේ නැද්ද? අපි දැන් මෙතන ඉන්නවා පුංචි දුවල පුතාලා. මේ පුංචි දුවල පුතාලට අම්මල තාත්තල කියනවා ඉගෙන ගන්න ඉගෙන ගන්න, මහන්සියෙන්න මහන්සියෙන්න කියලා කියනවා. හැබැයි මේගොල්ලෝ ටීවී එක දිහා බලාගෙන ඉන්නව නටනට. ඈ ටීවී එක දිහා බලාගෙන නටනට ඉගෙන ගන්න උමනාවකුත් නැහැ. අම්මල තාත්තල කෑ ගහන ඔය ගොන් අලි වගේ ජීවත් වෙනවා. අන්තිමට විභාග පාස් වෙන්න පුළුවන්ද? ඉගෙන ගන්න පුළුවන්ද? විභාග ෆේල් වෙනවා. අනේ ඉතින් හොඳ රස්සාවක් නැහැ. ඊට පස්සේ කම්බලට අත ගහගෙන අනේ ඉතින් මොනව කරන්නද කර්මෙනේ කියනවා. කොහේ කරපු කර්මෙන්ද දැන් ගිය ආත්මෙද මේ ආත්මෙද? මේ ආත්ම කරගත්ත කර්මෙ දුක් විඳින්න උනේ ගිය ආත්ම කර්මෙන්ද නෙමෙයි, මේ ආත්ම කර්මෙන්ද. ඔයත් වැඩි දිනෙක ඔය දුක් විඳින්නේ ගිය ආත්ම කර්මෙන්ද නෙමෙයි, ඔයත් වැඩි දිනෙක දුක් විඳින්නේ මේ ආත්මෙ කර්මෙන්දයි. වැඩි දිනෙක දුක් විඳින්නේ, වැඩි දිනෙක කියන්නේ 80%කට වැඩිය දුක් විඳින්නේ මේ ආත්ම කර්මෙන්දයි. පොඩි පහ ගණන් නෙමෙයි 80%ක් කියන්නේ. හ්ම්. පින්වත්නි ලෝකේ දුප්පත්ම රටවල් 25 තෝරලා තියෙන්නේ දැන්. ඒ දුප්පත්ම රටවල් 25 අතර ලංකාව තියෙන්නේ 20 වෙනි තැනයි. සමහර මේ බණ කියන වෙලාවට ඒක 26 වෙනි තැනට ඇවිල්ලා දන්නෙත් නැහැ. ඒ තරම් තත්ත්වයක් තියෙන්නේ. ඒත් අපි හොඳ තැනකද ඉන්නේ? දැන් මේ වාඩි ඒක හිතන්න පුළුවන්ද ඔයත් කොයිතරම් අන්ත දුගී තත්වයකින් ජීවත් වෙනවද කියලා මේ රටේ? මේ මුස්ලිම් මැත්තද මේ දුප්පත් කිව්වේ ලෝකේ? ලෝක වාර්තා දුප්පත් කියලා කිව්වේ මේ රටේ මුස්ලිම් මැත්තෝ ගැනද? නෑ. මේ රටේ දෙමළ ඇත්තෝ ගැනද? නෑ. දෙමළ ඇත්තෝ පැල්පතක හිටියත් හොඳට සල්ලි තියෙනවා ඇත්තන්ට. ඔයත් අන්න මොකෝ තත්වේ? ඔයත් දුප්පත් වෙලා තියෙන්නේ සල්ලි නැති හින්දා නෙමෙයි. ඔයත් ඔක්කොම හොඳ පෝසත්. ඔයත් සල්ලි තියෙනවා. කිසිම ආර්ථික ප්‍රශ්නයක් නැහැ. ඔයත් ඔක්කොම ආර්ථික ප්‍රශ්නේ විහිං හදාගත්ත එකක්. ඒ නිසා ඔය දුක විඳින්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම ඇත්තනම් මේ ලංකාවේ මිනිස්සු දුක් විඳින්න උවමනාවක් නැහැ. බුදුහාඳුරෝ සැප ලබන වගේ දේශනා කළා තියෙනවා. ඒ දේශනා කළ තීද්දි දුක ලබනවා නම් ඒකෙන් කියන්නේ බුදුහාඳුරන්ගේ දේශනාව වැරදි කියන එකද? නෑ. බුදුහාඳුරන්ගේ දේශනාව වැරදි වෙන්න හේතුවක් නෑ. බුදුහාඳුරෝ දේශනා කරනවා පරිනිර්වාණ වේලාවේදී. පරිනිර්වාණ අවස්ථාවේ දේශනා කරනවා යංච රත්ත්‍යං තථාගතෝ අභිසම්බුජ්ජති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවද? යංච රත්ත්‍යං තථාගතෝ පරිනිබ්බායති. යම් රාත්‍රියක තථාගතයන් පිරිනුවන් පානවද? ඒතස්මින් අන්තරේ මේ අවස්ථා දෙක අතර යං භාසති ලපති නිද්දිසති. යමක් කිව්වද යම් කතාවක් කළාද යම් නිර්දේශයක් කළාද කොටිම කියනනම් බුදුමුවින් යම් වචනයක් ප්‍රකාශ කරාද සබ්බන්තං තතේව හෝති. සියල්ලම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. නෝ අඤ්ඤතා වෙන ක්‍රමයක සිද්ධ වෙන්නේ නැහැ. අද මොන මනෝවිද්‍යාඥයෙක් හිටියත් මොන ආර්ථික විද්‍යාඥයෙක් හිටියත් මොන වෛද්‍ය විද්‍යාඥයෙක් හිටියත් මොන තරම් විශ්වකර්මයෙක් හිටියත් පින්නත්නි බුදුහාමුදුරුවෝ කියපු වචනය ඒ ඇත්තන්ට වෙනස් කරන්න බෑ කියන එක දැනගන්න. නමුත් අපි බුදුවදන පැත්තකට වීසිකලා දාලා දහමට නිග්‍රහ කරමින් බුදුවදන පයින් ගහනවා කිව්වත් කමක් නැහැ. මේ බෞද්ධයෝ පයින් ගහලා දාලා ඒ ඇත්ත හිතාගෙන ඉන්නවා අපිට අර බටහිරේ ගැටිකම් කරන්න ගියාට සැපලවන්න පුළුවන් කියලා. නෑ පින්නත්නි, බටහිරට ගැටිකම් කරන්න ගිහිල්ලා කවදාවත් ඔය ඇත්තන සැපක් ලබන්න හම්බෙන්නේ නෑ. හැමදාම දුක විඳිනවා. අවුරුදු 50කට අධික කාලයක් තිස්සේ බටහිරට ගැති වෙලා අද ඔය ඇත්ත ඇවිල්ලා ඉන්න තත්වය ඒ තරම් සුබදායක තත්වයක් නෙවෙයි. අද ඔය ඇත්ත ඇවිල්ලා ඉන්න තත්වෙ දිහා බැලුවොත් මේ වර්තමානයේ පසුබිම තියා සලකලා බැලුවොත් තව අවුරුදු 10ක් යනකොට මේ රටම අපට අහිමි එක පැත්තකින්. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒක හිතන්න තරම් බුද්ධියක්වත් නැහැ. ඒ නිසායි ගොන් අලි ගොන් ඇතිනිය කිව්වේ. එහෙම නැත්නම් තව අවුරුදු 40ක් යනකොට මේ රට කොහොමත් අපට අහිමි. මේ රට ඉතුරු වෙන්නේ නැහැ මේ යන රැල්ල ගියොත්. ඒක ඔයතන තේරෙන්නේ නැහැ. ඒ නිසා ගොන් අලි ගොන් ඇතිනිය. මේ දෙකක් නොදැන ඔයත් ඔක්කොම දුරාචාරයේ හැසිරෙනවා. දුරාචාරයේ හැසිරීමෙන් ඔහේ අද කාල බීලා විනෝද වෙලා පොඩි ජොලියක් දාලා ඉන්න එක තමයි හිතන්නේ. ඒ හින්දාත් ඔය ඇත්ත ගොන් අලි ගොන් ඇතින්නියෝ. ඒ හින්දා තරහ වෙන්න එපා කියනවට මේ කියවන රිද්දන්න ඕන හින්දම තමයි හිතන්නේ. මේ හාමුදුරුව අපිටයි මේ කියන්නේ කියලා අපිට බයිනවා මේ හාමුදුරුව කියලා. ඒත් මම බයිනවා නෙමෙයි. මම මේ ඔය ඇත්තන් යන්නේ කොහෙද කියන එක ඔය ඇත්තන්ට පෙන්නලා දෙන්න පොඩ්ඩක් රිද්දන එකයි මේ කරන්නේ. හිතන්නේවත් නැහැ අපේ තරුණ දුවල පුතාලා හිතුවේ නැති වුණාට අපි ඉන්න තත්ත්වය. මේ රටේ හැම සුළු ජාතීන්ගේම ඒ තරුණ කොල්ලෝ කෙල්ලෝ ඒගොල්ලෝ ගැන හිතනවා, ඒගොල්ලන්ගේ අනාගතය ගැන හිතනවා, ඒගොල්ලෝ කරන්නේ මොනවද කියලා ගැන හිතනවා, මොනවද කරන්න තියෙන්නේ කියලා හිතනවා. එහෙම හිතලා ඒගොල්ලෝ වැඩ කරන්නේ. එහෙම නැත්තම් ඒගොල්ලන්ගේ අල්ප ඉතාම ස්වල්ප දෙනෙක් ඉන්න ඔය පාප මිත්‍ර සේවනයට වැටලා නොමග ගිය 99%ක්ම කියන්න පුළුවන් අනාගතයක් ගැන හිතලා වැඩ කරන අය කියලා. අපේ 99%ක්ම අනාගතයක් ගැන නොහිත වැඩ කරන අය. 99%ක්ම මේ අවසනාවක් මහා පින්නත්නි ඔය ඇත්තු පී යන ගමන ඔයත් දැන් මම කිව්වා අවුරුදු 10කින් මේක ඉවරයි කියලා. මොන බලන්න වෙන දේ තවමත් අපි ඒ තරම් සුබදායක තත්වයක නෑ. අපි අදත් කියනවා අපි දෙන්නේ නෑ යාපනය අල්ලගන්න ප්‍රභාකරන්ට කියලා නේද? අදත් මන් දැක්ක නිවුස් වලට කියනවා. ඔහොම තමයි එලිෆන් පාස් වලට කිව්වේ නේද? ඈ දෙන්නේ අල්ලන්න කියලා. ඇල්ලුවේ නැද්ද? ඇල්ලුවා. දැන් ඒක ඇල්ලුවා. හොඳයි දැන් බලන්න කොයි වෙලාවෙ හරි එලිෆන් පාස් අල්ලගත්තා වගේම යාපනයත් අල්ලගත්තොත් කෙලින්ම ඊලාම් රාජ්‍ය අනුමත වෙන්නේ නැද්ද? අල්ලගත්තට පස්සේ අල්ලගත්තාම අල්ලගත්තොත් තහවුරු වුණොත් ඊලාම් රාජ්‍ය තහවුරු කරනවා යැත්තු. මොකද ඒ තහවුරු කරපු ගමන් පින්නත්ති ඔය ඇත්තු හිතන්න එපා ප්‍රභාකරන් යුද්ධ කරන්නේ උතුරු නැගෙනහිර අල්ලන්න කියලා. ඔය ඇත්තු අහන්න ඇති ඊයේ පෙරේදා කියලා තියෙනවා තමිල්නාඩුවේ මහ ඇමති. තමිල්නාඩුවේ මහ ඇමති කියලා තියෙනවා ලංකාවේ දෙමළ ඇත්තන්ට ස්වෛරී රාජ්‍යයක් අවශ්‍යයි කියලා. ඈ කියලා තියෙනවා. ඉන්දියාවේ අනිත් අයට අවශ්‍ය නැහැ. නමුත් දැන් මේගොල්ලන්ට අවශ්‍යයි කියනවා. මොකද මේගොල්ලෝ දන්නවා ඒක මොකටද කියලා. ස්වෛරී රාජ්‍යය ලංකාවේ ඒ ඇත්තන්ට ස්වෛරී රාජ්‍ය ඇති කරගත්තාම ඒ ඇත්ත දන්නවා ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද කියලා. පින්වත් ඉන්දියාවේ ඉන්නවා දෙමළ ජාතිය මිලියන 50ක්. මිලියන 50ක් ඉන්නවා ඉන්දියාවේ දෙමළ ජාතිය. ලංකාවේ ඒ මිලියන කීපයක් ඉන්නවා කියමු 3-4ක් හරි දෙමළ ජාතිය. ලංකාවේ ඉතාම ටික දෙනයි. අර මිලියන 50ක දෙමළ ජාතියේ රටක් තියනවද? නෑ. රටක් නැති ජාතියක්. දැන් ඔයත්තන්ට දන්නවද මතකද පහුගිය කාලේ ඉන්දියාවේ සීක්වරු රටක් සඳහා යුද්ධ කළා? රන්දෙවල එහෙම විනාශ කළා. දන්නවද ඊයේ පෙරේද එංගලන්තේ සීක් නායකයා කියලා තියෙන දේ ලබන අවුරුද්ද ඇතුළත ඉන්දියාවේ ලාහෝර් ප්‍රාන්තයේ තියෙන ඉන්දියානු පාලනය සම්පූර්ණයෙන් නැති කරනවා කියලා. ඒගොල්ලන් ගැතර ගන්නවා කියලා හිට. ඒ කියන්නේ දැන් අපිට පෙන්නට එහෙම එකක් නැහැ කියලා තවමත් යටින් ගිනි දැල් යනවා. ඒක කෙලින්ම කියනවා ලබන අවුරුද්දේ අපි ඒක කරනවා කියලා හිට. ඒ කියන්නේ නිකන් කියනවා වෙන්න බෑනේ. මොන හරි හේතුවක් නිසායි කියන්නේ. ඒගොල්ලෝ එහෙම සටන් කරද්දි එහෙනම් ඉන්දියාවේ මෙච්චර විශාල ජනකොටසක් ස්වරාජ්‍යයක් ගන්න සටන් කරන්නේ නැද්ද? සටන් කරනවා. හැබැයි සීක්වරුන්ට පුළුවන් වුණා ලාහෝරේ පාකිස්තානයත් එක්කලා තියෙන්නේ එකම බෝඩර් එකේ තියෙන්නේ සීමාවේ. එහා පැත්ත මෙහා පැත්ත. දැන් මොකද වෙන්නේ? මේ පැත්තෙන් අවියවයිද ගන්න පුළුවන්කම තියනවා ඇත්තන්ට. නමුත් බලන්න කල්පනා කළා තාම බෑ තමිල්නාඩුවට අවියවයිද කෙලින්ම ගේන්න. මොකද තමිල්නාඩුව ඇවිල්ලා වෙන් වෙච්ච කොටසක් ඉන්දියාව ඇතුළත් එක තියෙන්නේ. උඩ පැත්තෙන් එපැයින් මේ පැත්තෙන් මූද. දැන් මෙහාට අවිගේන තත්වය හදාගත්තොත් ඉන්දියාවට මේ මෙහාට හදාගත්තට පස්සේ මෙතන ඉඳන් ත්‍රස්තවාදය එතන ඇති කරන්න පුළුවන්කම තියෙනවා. මෙතන ඉඳන් එතන ත්‍රස්තවාදය ඇති කරනකොට ඒ ඉන්න මිනිස්සු ටික ටික එහෙ ඉන්න අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට එහෙ ඉන්න බෑ. විශාල හිතන්න ලංකාවේ ඉන්නේ මිලියන 17යි. ලංකාවේ ඉන්නේ අරහෙ මිලියන 50ක් ඉන්නවා. 17ක් 18ක් තමයි ලංකාවේ මුළු ජන කොටහසෙම. අරහෙ මිලියන 50ක් කියනකොට සුළු කොටසක් නෙමෙයි කියලා දැනගන්න. දැන් මේ ජන කොටස මේ විදිහට මෙහාට හිමින් හිමින් එන්න ගන්නවා. මේ උතුරු නැගෙනහිර ඇති වෙයිද? උතුරු නැගෙනහිර ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝ මෙහාට එන්න ගන්නවා. ප්‍රභාකරන් අරක අල්ලගත්තත් අපේ යුද්ධ ඉවරද? ඊට පස්සේ නෑ. අපිට යුද්ධ කරන්න වෙනවා දිගින් දිගටම. ඊට පස්සේ අපිට යුද්ධ කරන්න දාන්න වෙන්නේ අපේ ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ ටික. ඒ වෙනුවට මෙන්න මේ වගේ දුවල පුතාලා තමයි ඒ වෙනුවට යුද්ධට යන්න වෙන්නේ. හැබැයි කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නෑ. දැන් ඒගොල්ලෝ බලවත්. කින්ද මෙරි ජන කොටස විනාශ වෙලා යනවා. අනිත් පැත්තෙන් ඉන්න කොටස දරුවෝ වඳ කරනවා. වඳ කර කර විනාශ කර කර මේ පැත්තෙන් ජනගහණය අඩු වෙනකොට අරගොල්ලෝ මේ රටම අල්ල ගන්නවා. ඒකේ යටත් වෙන්න සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ අන්තිමට මොකෝ වෙන්නේ? ඉන්න කොටසට සිද්ධ වෙනවා අර දෙමළ ඇත්තන්ගේ වහලුන් හැටියට මේ රටේ ජීවත් වෙන දෙමළ ඇත්තන් විතරක් නෙමෙයි මුස්ලිම් ඇත්තන්ගෙත් වහලුන් හැටියට ජීවත් වෙන සිද්ධ වෙනවා මේ රටේ. එතකොට දැන් ඔය ඇත්තන් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් ඔය ඇත්තන් ඉන්න තත්ත්වයේ සුබදායකද කියලා. දැන් අපි අද යාපනයේ පැත්තේ රණවිරුවන් මහා සටනක යෙදෙනවා. අපේ කොල්ල කෙල්ල මහා සටනක් කරනවා එහෙ. පින්වත්නි ඒ ඇත්ත සටන් කරන්නේ ඒ කෑල්ල විතරක් අල්ලගන්න නෙමෙයි. ඒ ඇත්ත සටන් කරන්නේ මුළු රට බේරගන්නට. රට බේරගන්න විතරක් නෙමෙයි රටත් එක්කලා ජාතිය. ඒ රටයි ජාතියයි වුණාට පස්සේ සම්බුද්ධ ශාසනය ඉවරයි. මේ ඔක්කොම නැති වෙන පොරට අපේ ඇවිල්ලා තියෙනවා. ඒත්ින් අපි හිතන්නේවත් නෑ නේද එහෙම එකක්, එහෙම තත්වයක අපි ඉන්නවා කියලා. එයින්ස හිතන්න පොඩ්ඩක්. ඔය අපේ රණවිරුවන්ට පින්නත් අපි මෙහි යුද්ධ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කිසියම් සහයෝගයක්වත් දෙන්න අඩු ගන්න හැමදාම ඇවිල්ලා බෝධි පූජාවක්වත් යන්න පන්සලට ඇවිල්ලා පුළුවන් හැම වෙලාවෙම. අපිට වෙලා නැහැ කිය කේන්දල හරියන්නේ නැහැ. වෙලාව කොහොමඩක් එන්නේ නැහැ. ටිකක් වැරදිලා ගියොත් එහෙම. මොකද කියන්නේ? අවේ බෝධි පූජාව කියන එක හරියට කළොත් ඒකේ පුදුම ශක්තියක් ගොඩනගන්න පුළුවන්. හැබැයි කොහොමද ගොඩනගන්නේ කියලා මම පස්සේ කියන්න. ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය විද්‍යාත්මකව ගොඩනගින දෙයක්. ඒක මම කියන්නම් කොහොමද ගොඩනගන්නේ කියලා. ඒක ඔබටත් හොඳයි, රටටත් හොඳයි. කාටත් ශාන්තිය පිණිස පවතිනවා. පින්වත්නි, ඒක එහෙම වුණේ නැත්තම් අනිත් පැත්තෙන් පින්වත්නි මෙහෙම හිතමු බලන්න. මේක අවුරුදු කීපයකට ඉස්සලා අපිට 1985 75 දශකයේ තුලට ගියොත් අපි කල්පනා කරලා බලන්න මේ වැඩිහිටි අම්මලා තාත්තලා ඒ කාල සීමාව තුල පවුලක දරුවෝ 4 දෙනෙක් 5 දෙනෙක් 6 දෙනෙක් හිටියද නැද්ද? හිටියද නැද්ද? හිටියා. දැන් කී දෙනෙක් ඉන්නවද? දැන් එක්කෙනයි දෙන්නයි. 85 75 අතර කාල සීමාව තුල 4-5 දෙනෙක් 6 දෙනෙක් ඉඳලා 85 95 සමීක්ෂණයක් කියනවා 17%කින් සිංහලයන්ගේ වර්ධන වේගය පහළ බහැලා කියලා. දැන් එක්කෙනයි දෙන්නයි වැඩිමන 3 දෙනයි නම් 2005 පස්සේ සංගණනයක් ගත්තොත් කීයක් වෙයිද? ඒ 10 න් තව 20%ක්වත් අඩුවෙලා තියෙයි. ඒ තරම් වේගයකින් අපි අපේ දරු පරපුර වඳ කරගෙන යනවා. අවුරුදු 45ක් වෙනකොට 40ක් පහ වෙනකොට තව මේ රටේ සිංහලයන්ගේ වර්ධන වේගය පුදුම විදිහට පහළ පැහැලා අඩුම වශයෙන් දැන් වැඩියෙන්ම හිටියත් ඉන්නේ සිංහලයෝ 45ක් විතර ඊටත් අඩු වෙන්න පුළුවන්. වෙනද මතක තියාගන්න වර්ධනය අඩු වෙන්න හැමතිස්සෙම අඩු වෙන කොටසෙන් තමයි ඊළඟ කොටසක් ඇති වෙන්නේ. එතකොට වේගය පහළට බහිනවා ඉතාම වැඩි. ඉතාම ඉක්මනින් පහළට බහිනවා වේගය. එතකොට අන්තිමට 140ක් 45ක් වෙච්ච රටේ සිංහලයෝ ඊට පස්සේ මේ රටේ වැඩිපුර ඉන්නේ මොන ජන කොටස්ද? දෙමළැත්තොයි මුස්ලිම් මැට්ටොයි දෙගොල්ලම කතා කරන්නේ දෙමළ භාෂාව. මේ රට මොන රාජ්‍යයක්ද? දෙමළ රාජ්‍යයක්. එතකොට දැන් ඔයගොල්ලෝ මොකද කරන්නේ? පාටි දානවා. මේ ඇස් දෙක ඉදිරියේදීම වෙන තත්ත්වේ පේනවා. දෙමළ රාජ්‍යයක් වෙච්ච දාට ඔය ඇත්තෝ ඒ ඇත්තන්ගේ වහලුන් බවත් අමතක කරන්න එපා. එදාටත් පින්වත්නි සමහරකට තව අපේ ජීවිත දසදහස් ගණන් පූජා කළා. තරුණ ජීවිත අර උතුරු නැගෙනහිර අල්ලගනි. අපි බේරගනි. ඒක ඇත්තට නොදී බේරගත්තත් වැඩක් තියනවද? මේ පැත්තෙන් දුරාචාරයේ ආයුධය අපිම අරගෙන ඒ ආයුධයෙන් අපි අපිවම විනාශ කරද්දි ජනගහනය වඳ කරමින් එනකොටා ගනිමින් අර කාලා තියාගත්තයි කියලා වැඩක් තියනවද? නෑ. මොකද කොහොමත් අනාගතයේදී අපි ওই தත්ත්වයට පත් වෙලා. ඉතින් ඒ වුණාට එහෙම අනාගතයේදී පත් වෙනවා නම් ඒක අපි නැති කරගන්න අපි උත්සාහ ගන්න ඕනේ. හොඳයි මම ඇහුවොත් ඇයි අපේ අද සමාජය මේ ජනගහනය වඳ කරන්නේ? මොකද්ද කාරණේ? ඇයි එක්කෙනෙකුට දෙන්නෙකුට තුන්දෙනෙකුට සීමා කරන්නේ? මොකද හේතුව? ආර්ථිකය. ආර්ථිකයේ ප්‍රශ්නයක් කොහොමද ඇති වුනේ? ආර්ථිකයේ ප්‍රශ්නේ කොහොමද ඇති වුනේ? මේ සිංහලයන්ට කිසිම ආර්ථික ප්‍රශ්නයක් නැහැ. කුරිමුද ඇත්ත කියනවා ඇත්තට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොන කාරණයක් හින්දාද? හොඳයි බලන්න. 1999 දෙසැම්බර් වෙනකොට ඒ අවුරුද්දේ ආණ්ඩුව සිගරට් වලිනුයි මත්පැන් වලිනුයි ආදායම ලැබලා තිනවා රුපියල් මිලියන 1700ක්. මිලියන 1700ක්. එතකොට මේ අවුරුද්ද දෙසැම්බර් වෙනකොට බලාපොරොත්තු වෙනවා මිලියන 2000ක් රුපියල්. දැන් ගිය අවුරුද්ද 1700ක් ලැබුණා. ඔය සල්ලි ඔක්කොම දුන්නේ කවුද ආණ්ඩුවට? දෙමළ ඇත්තද? මුස්ලිම් ඇත්තද? ඔය දුන්නේ සිංහලයෝ. එතකොට ඒගොල්ලම කියනවා මෙන්න මේකත් සිතා ගන්න. රුපියල් 2000කට මාසික ආදායම සීමාවෙ නැත්තෝ. ඒ කියන්නේ 2000කට අඩු ආදායමක් තියෙන ඇත්තෝ දවසකට සිගරට් වලින් විතරක් ආණ්ඩුවට ආදායමක් දෙනවා රුපියල් මිලියන 50ක. එනේ කෝටි 5ක. කෝටි 5ක ආදායමක් දෙනවා. දැන් කෝටි 5ක ආදායමක් කියලා කියන්නේ පුංචි එකක් නෙමෙයි දවසකට ආණ්ඩුවට. අවුරුද්දකට ඒ ඇත්තෝ දෙනවා ආණ්ඩුවට ආදායම රුපියල් කෝටි 1850ක්. රුපියල් කෝටි 1800 නෑ 18750ක්. දැන් කවුද මේ දෙන්නේ? රුපියල් 2000ට අඩු ආදායම් ලබන ඇත්තළු මේ දෙන්නේ. ඈ මිලියන කෝටි නෙමෙයි මිලියන. මිලියන 18750ක් වෙනවලු. දැන් කල්පනා කරලා බලන්න මේ ගණන් හැදිල්ලයි අර කියපු ගණන් හැදිල්ලයි අතර ලොකු වෙනසක් තියෙනවා. කොහොමද මේ 2000කට අඩු ඇත්තෝ? මේ 2000ට අඩු ඇත්තෝ තමයි අර ගන්නේ මොකද්ද සමෘද්ධි කියන එක නේද? සමෘද්ධි ඇත්තන්ට ආණ්ඩුව වියදම් කරනවා අවුරුද්දකට රුපියල් මිලියන 8000ක්. රුපියල් මිලියන 8000ක් වියදම් කරද්දී 18000ක් භවනා. බලන්න නිකන් කල්පනා කරලා කොයිතරම් ධන විනාශයක් ඔයත් කරනවාද කියලා. දැන් මේ සල්ලි ගියේ කාගෙන්ද? ඔයත්ට කොහින්ද ඒ සල්ලි? හම්බ කරපුවා නෙමෙයිද? හම්බ කරපුවා. ඔක්කොම හම්බ කරපුවා. මේ පැත්ත කොහොමද කසිප්පු එහෙම? සෑහෙන තියෙනවා. අනිත් අනිත් ඒවත් ඇති නේද? සාමාන්‍යයෙන් මට කියන්න බලන්න, කසිප්පු බොන එක්කෙනෙකුට දවසකට වියදම කොච්චර? ඒක කියන්නේ ඔක්කොම කසිප්පු බොන්න ඕනේ නැහැ නේ? සාමාන්‍යයෙන් දන්නවා. ගෙදර උපාසකම්වලත් දන්නවා. කසිප්පු බොන කෙනෙකුට දවසකට කීයක් විතර යනවද? හොඳයි. හරි, ඉතින් කසිප්පු බොනවල රුපියල් 100ක් විතර යයි. හොඳයි, දැන් මට කියන්න බලන්න, මෙතන මත්පැන් නොබන මිනිහෙක් ඉන්න, ගෑණියෙක් ඉන්න නම් අතුස්සන්න බලන්න. මේක පස්සේ බොන්නේ. හරි. හොඳයි. දැන් ඔයත්තන්ට තේරෙන්නට ඕනේ නම් ආර්ථික ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා. දවසකට රුපියල් 100ක් විතර කසිප්පු වලට යනවනම් අඩු ගානේ 50ක්වත් යනවනම් එතන 1500යි මාසෙකට. සිගරට් වලට තව 750 1000ක් අතර යනවා. එතකොට 2500කට විතර කිට්ටු වෙන වියදමක්. 2500ක් නෙමෙයි, ඔව් 2500ට කිට්ටු වෙන වියදමක් යනවා. අඩු ගානේ ඔය තංගේ රුපියල් 3000ත් 5000ත් අතර විනාශයක් මාසෙකට විනාශ කරනවම තමයි. ඒ කියන්නේ දුප්පත් කෙනෙක්. පින්නත්නේ දරුව වඳ කරනවා. මේ පැත්තෙන් සල්ලි විනාශ කරනවා. මාසෙකට 3000කට වැඩි ප්‍රමාණයක් වියදම් කරනවා. මේ නිකන් කිසිම තේරුමක් නැතුව මේක විනාශ කරන බලන්න. තව පැටව 3-4 දිනක් හදන සල්ලි නේද? තව පැටව 3-4 දිනක් හදන සල්ලි මේ නිකන් විනාශ කරලා දාන්නේ. මේ මිනිස්සු කාලකන්ණි නෙමෙයිද? අපේ පිරිමි කාලකන්ණි జాතියක් නෙමෙයිද? අම්මම කාලකන්ණි జాතියක් මේ පිරිමි කියන්නේ අපේ. පින්වත්නි මේම හිතන්න පොඩ්ඩක්, ඔයත්තන් කල්පනා කරන්න පොඩ්ඩක්. දැන් ඔය තත්වයෙන් වෙන විනාශය ඔහුමන. ඊට පස්සේ කාන්තාවන්ගෙන් අනවශ්‍ය විදිහට වෙන වියදම් ටික කල්පනා කරලා බලුවොත් තව කොයිතරම් විනාශයක්ද? ඒ වගේම තවත් අපේ කාන්තාවන්ට ඔකට රේඩියෝ එකේ සමහරකට කියනවා විදේශීය මොනස් කාන්තාවන් යන මොනටද මේ ගෘහ සේවිකාවන්ට හරි හොඳ වචනයක් දාලා. අර රටේ ඉල්ලුම් තියනවා, මේ රටේ ඉල්ලුම් තියනවා. කවුද මේ ගෘහ සේවිකාවන් කියන්නේ? වහල්ලු නෙමෙයිද? පිටරටවල් වලට මෙහෙන් විකුණන. මොකද රජයේ ආදායමක් බලාපොරොත්තු වෙනවා. එකෙන් එතන රජයේ මේගොල්ලන්ව පිටරටේ අවල වැඩකාරකම් වලට රජයේ ආදායම බලාපොරොත්තු වෙන එක කියන්නේ රජයේ අපේ ගෑනු වහල් කම් වලට ගන්නවා කියන එක නෙමෙයිද? වහල් වෙළඳාම කරනවා කියන එක නෙමෙයිද? රජයේ කෙලින්ම කරන්නේ වහල් වෙළඳාමක්. මේ රජය විතරක් නෙමෙයි, ඒ කාලයත් ඉස්සෙනේ ඒ හිටපු හැම ආණ්ඩුවක්ම අපේ කාන්තාව වහලුන් වහලියන් හැදියේද පාවිච්චි කරා. වහලියන් නිකන් රස්සාවකට නෙමෙයි, ගෘහ සේවිකාව රස්සාවක්ද? පින්නත්නේ වැඩකාරකම කියන එකනේ, වැඩකාරකමට පාවිච්චි කරනවා. අනේ අපි ඇත්තත් ගිහිල්ලා මොකද කරන්නේ? හොයාගෙන අනේ තාපතෙන් ගෑනුන්ට යන්න වෙලා තියෙනවා. කොහොම හරි ළමයි ටික ගොඩ ගන්න ඕනේ. කවුරු හින්දාද යන්න වෙලා තියෙන්නේ? ගෑනුන්ට රට ඇරලා දාලා ගිහිල්ලා ඒ විදිහට වහලුන් වගේ වැඩ කරලා කීයක් හරි හොයාගෙන මෙහාට එවන්න වෙලා තියෙන්නේ කවුරු හින්දාද? අර කාලකන්ණි බේබදු පිරිමියා හින්දා නෙමෙයිද? ඒක කරන්න නැහැ. හැබැයි ඒක කරන්න ගියාම ඊට පස්සේ මෙහින දරුවෝ ටිකට මොකද වෙන්නේ? දරුවෝ ටික අනාතයි. දරුවෝ නමග යනවා. ඒකේ පාඩුව කවුද ගන්නේ? ඒක කොච්චරද සල්ලි මිල? හිතන්න මොකද්ද වෙන්නේ කියලා අපිට. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සැප ලබන්න දේශනා කරපු මග ඉතාම පැහැදිලිව තිබියදී ඒ මගින් පිට පැන දැන් ඔය මේ පැත්තේ මුස්ලිම් අය ඉන්නවලු